ওদের 13 হাজার নেয় আমাদের নাটে আদার তাফি সুপুরদ পরে দিই বি নারদ দিন দিতে পেতি না ও যে হামু সাকাচ্চা আরম্ভ করমু ইতি আদাত আপকে কল্যাণ মিত্র মহাচার্য রবি কঙ্কুল কে মধ্যে তোমা সম্বন্ধ হলো থেকে ইন্নোহা এত মা তোমায় মে সাকাচ্চাই মুলিন ধাম মে অপিট মে ধর্ম কর্ম কি আদমিং এ পাওয়া নাবি সামূহিকত্ব আরেন কটায়ুত গলি এবং অপিট নয়কুত স্বয়ং নজর সম্বন্ধ করল দুন্নি ইতি আপি তুমা তাম গৌরবিং মি অবস্থা সিপাত করেন এবং আপে স্বামী নহান্স এটা সম্বন্ধ বেরিভাব দণ্ড দিয়ে নো আপি স্বামী নহান্স ইতাম গৌরবিং সিপাত করমিং মম রবি গোকুল কে তোমার আরাধনা করেন আমি সাকাচ্ছা আরম্ভ করেন তিরুবন সর নাই
দেখ তেরুয়ান সরণাই আমাদের নাটমা সাকাচ্চা মানার আরম্ভ উনি নন্দ মহাত্ম ওনে কামাকাটে ইরি সাক্ষে কতু করে দিন জাহাম আপাটে তেরেন বিধিহেটে সাকাচ্চা করুম কিয়া আবহাসিন বহু কালেক আওয়া পিরিসাক প্রয়োজনীয় লবণ বাবা প্রেস করেন কুসল্লতি নন্দ মহাত্মেট অনুমোদন করমু এই ধর্মদান একাদত্ত সাকচ্ছাও করগেনে অন্য কাট হরি গেটলু আত্মীয় ইদিরিপত তেরুয়ান সরণাই
ছাতি সবে সংকার দুঃখ সবে ধর্ম অনাত্তাতি কি আর গাতদু এটা আর অনিচ্ছাতি দুঃখাতি এদিক মন্দিরে পেয়েছিলি আনি সবে ধর্ম অনাত্তাতি কি না কি এ পদে এ পদে পড়া পেয়েছি পুলুয়ান স্যার
അതേ തേരുമ മേക്കമായി കീല കിയെന്ന നമ്മുടെ അറിയട്ട് തേരുന്നിനാട്ട് അനിദ്ദേക്ക് പെഹദിലിനാ അനാത്മഭവ വെട്ടഹിലാതീ അനിച്ചാതി ദുഃഖ
അനത്താതി കിയെ അനാത്മഭവ
ഓ അനാത്മഭവ താമണി අනාත්ම කියනකොට අපි ආත්මයක් නැති කියනවට වඩා ආත්ම කතාව යෙදෙන්න විදිහක් නැහැ. ඇත්තටම අනිත්‍ය දුක්ඛ දැක්කන.
එහෙමයි. ඒකන ධම්ම කියන්නේ මනසට එන ධම්ම දස ධම්ම කියන්නේ මනසට එන අරමුණු කියලා අපි කියන මන ධම්ම මනෝ විඥාන කියන ඒ ධම්ම නේද සර්?
ඔතන සාමාන්‍ය මත දෙකක් තියෙනවා ඒ මනසට ධම්ම අධම්ම කියන එකයි ධර්මතා කියන එකයි ඒක කොහොම ගත්තත් ඉතින් මට හිතෙන්නේ ගැටලුවක් නැහැ කියලා සියලු සබ්බේ ධම්ම සියලු ධර්මතා කියලා ගන්නත් පුළුවන් මනසට එන ධම්ම වලට කොහොමත් ඉකින් මේක
එහෙමයි සර් දැන් මනසට එන ධම්ම කියන්නේ ඇත්තටම මනසට එන ධම්ම කියන්නේ ඒකෙ ඇති ස්වභාවයක් නැහැනේ කියන්නේ ඒක ඒකත් පැහැදිලි මං ඒ බැලුවේ ධර්මතා කිව්වොත් තවත් ඒක පැහැදිලි සර් මට එහෙම හිතෙනවා ධර්මතා කිව්වම ආයතන හයට මෙනේම අහු වෙනවා වගේ නේද එහෙමද සර්
ඒක තමයි අපි ඔක සීමා කරන්න අවශ්‍ය නැහැ ටොඩක් ගොඩක් වෙනස් මත තියෙන්න පුළුවන් ඒකයි මම මුලින්ම කිව්වේ මම වචනවල තේරුම කියන්න මම දන්නේ නැහැ
එහෙම
හැබැයි අනිත්‍ය දුක්ඛ දැක්කනම් ආත්ම කතාවකට යන්න විදිහක් නැහැ. එතනම අර ඉතර වෙන දර්ශනය පැහැදිලිනේ.
එහෙමයි සේ එහෙමයි.
යමක් අනිත්‍ය නම් ඒක දුකයිනේ. යද නිත්‍යම් තමයි.
දුක්ඛ එහෙමයි.
එතෙන්ට එන ඒ කියන්නේ මේ දර්ශනය තුල තව
කෙසෙල් ඕන නම්
කතාවක් කියෙදෙන්න මේ ඉතුරු වෙන්න විදිහක් නැහෙනි
නැහෙනි.
කතාවකට යනවනම් ඒ අනිත්‍ය නෙමෙයි නිට්ටය නිට්ට සංඥා
පොසිටිව් නම් විතරක් කියනවා. ඒකේ මේ එතකොට දැන් යද නිච්චන් තන් දුක්ඛන් යම් දුක්ඛන් තද නත්තා. එතනස දැන් යමක් වීමම දෙයක් වීමම තමයි ඔය තුනම නේද සර්? යමක් වීමම යමක් වුණොත්
යමක් වීම කියන්නේ අපේ සාමාන්‍ය ලෝකයා ඉන්න ස්වභාවය නිච්ච සංඥාව.
එහෙම
නිච්ච සංඥාව කියන එක තැන්න නිච්ච සුඛ ආත්ම සුබ සතර විපල්ලාස කියනවා. ඔට මේ කවුද දෙනි මහත්මයගේ මයික් එක මේ කරගෙන ඉන්න අනිත් සද්ද ඇහෙන නිසා මේ කරන්නේ. මියුට් වෙනව කොහොම හරි කතා කරනවා නම් විතරක් අන්මියුට් කරලා කතා කරගන්න. එතකොට
සමාවෙන්න ඔතෙන්ට මම යමක් කියන්නද?
හොඳයි.
කියන්නේ දැන් මමත් බොහෝම ඔක හොයාගෙන යනවා. මේ දැන් මම මේ අහගෙන යනවා මේ කතුකුරුන්දේ ඥානানন্দ හඳුරෝ ඔතෙන්ට හරි ලස්සනට කතා කරනවා. ඒ පටිච්ච සම්පාද මං හිතන්නේ 7 වෙනි කොටසේ හරි 8 වෙනි කොටස 7, 6, 7, 8 වගේ වල එතන කියනවා ඔය මනස දැන් අසකන නාසය දිව කයෙන් එන ඒවා දෙයක් නෙමෙයිනේ. එතකොට මනස ධම්ම කියන්නේ එතන මේ මං කියන්නේ මේ උනහත කියන එක ධම්ම කියන්නේ යමක් වුණා එතෙන්ට. එතෙන්ට මනසට එනකොටම ඒක යමක් බවටපත් වෙනවා දෙයක් බවටපත් වෙනවා. එතකොට දෙයක් නම් තමයි කෙනෙක් මේක මම මගේ කියලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒක නිසා තමයි එතන අනත්තා කියන්නේ. එතන ආත්මයක් නැති බව කියන්නේ දැන් දෙයක් නම් ඒක ආත්ම කරගන්නවනේ අපි. අන්න ඒක කියලා. හොඳයි, තෙරුවන් සරණයි.
ඔව්, දේශනා අහලා බලන එක හොඳයි. අපි කියනකොට ඉතින් මහන්සගේ දේශනාව මට වැටහුණා විදිහට. ඒක ඒවා ගන්න අපාට හරි ඉතින් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් සාමාන්‍ය.
අනිත් එක තමයි මම දැක්කේ දැන් මං ගියසරේ අහපු ප්‍රශ්නය තමයි මේ සකස් වීම. එතකොට ඒ ස්කන්ධ නෙමෙයි මට අමතක වෙන වචනේ. එතකොට එතන මං අහපු එකේ තියෙන්නේ සකස් වෙන එකයි සංකත කියනකොට එතන සකස් උණු දෙය සකස් වී ඇති දෙය ඒක තමයි. එතකොට සංකත කියන එකේ එතකොට සංකත කියන එකේ තියෙනවා මේ උත්පාද තితి බංග කියන එක. සංකතයකේ තියෙන අනිත්‍යවයි තියෙන්නේ උත්පාදයයි බංගයයි විතරයි. ඒ මන් දැකපු ටික හරි බොහොම ස්තුතියි.
උත්පාද තితి බංග තියෙනවා. උත්පාද තితి විතරයි තියෙන්නේ. එහෙම
තියෙනවන්නේ තියෙනවනේ වෙනවා.
නෑ නෑ එහෙම කතාවකට යන්න එච්චර සුදුසු නැහැ. අද මේ සූත්‍ර දේශනාවල උපාදටි තිබංග කියලා එකක් නැහැ. සංකත ලක්ෂණ තුන කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤසත්තං පඤ්ඤායති. එතකොට මේ මැද්දට පිටියක් දාන කතාවක් නැහැ. නැත්තං ඉස්සෙල්ලා උපාද ඊළඟට කර ටිති කතාවනේ කියන්න ඕනේ. එතන විමසන්න උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති.
ඒ කියන්නේ වෙනතකට හැරෙනවනේ. එතකොට එතන නිත්‍ය ගතියක් පේනවනේ. මං හිතන මම වටහා ගත්ත විදිහට ඒ කියන්නේ උත්පන්න නැති වෙනකොට මේක තවත් එකකට පරිවර්තන වෙනවනම් මේ අර ඒක ඒක තමයි මේ පිටිය කියන්නේ මං හිතන්නේ. එතකොට ඒක එතනින් තමයි නිත්‍ය බවකට අපි යන්නේ කියන එක. මං කියන්නේ නිත්‍ය සංඥාව ගැනෙන්නේ එතනින් කියන එක තමයි. හරි. තෙරුවන් සරණයි සමා වෙන්න. මහාචාර්යතුමා ඉන්නවද?
සූත්‍ර දේශනාවල තියෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. එතන එකක් තේරුම් ගන්න ටිටි තිතස්ස කියන එක මැද්දට නෙමෙයි දාලා තියෙන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කතාව තියෙන්නේ තුන්වෙනියට. එතන හිතන්න ඉතින් මැද්දට තිතියක් ඕන නම් ඇයි එතන මැද්දට දැම්මේ නැත්තේ? අනිත් එක තමයි අර ඔබතුමිය කිව්ව තිති. තිති කියන්නේ පැවැත්ම, තියනවා, නිත්‍යයි වගේ අදහසක්. එතනම තේනවා මේ අනිත්‍ය දැක්කේ නැති ස්වභාවය කියලා. පැවැත්මක් දීලානේ. ඒක මේ ඔකයාට කරන කතාවක් වෙනවා වෙනකොට. මේකම එකක් බලන්න, මේ උපාද වය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියනකොට දැන් අර සතර සතිපට්ඨානේ එහෙම ගත්තොත් ඒ මාර්ගයනේ නැත්තම් ඒ වෙන ප්‍රමේ වගේ කෘත්‍යනේ සතර සතිපට්ඨානේ. එතන බලන්න කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හතරෙම තියෙන්නේ සමුදය ධම්මානුපස්සීව කියලා කායස්මින් විහෙරති වගේ අර හතරටම තියෙනවා. ඊළඟට වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. මෙතන මේ තිතිය කාඤ්ඤ තත්ත්ව භාවයක් විහෙරති කතාවක් එන්නේ නේවයි. මේ සමුදය වය දකින්නකොට ඒක තමයි විහරණයට දීලා තියෙන්නේ. එතන තිතියක කතාවක් එන්නේ නැහැ. ඒ මාර්ග ප්‍රත්‍ය කියන්නේ එකක් විනසලා බලන්න ඇයි එහෙම කතාවක් නැත්තේ. එන මාර්ග ප්‍රත්‍යයේදී සමුදය වය බලන්න විතරයි තියෙන්නේ. ඒකත් පංචකම්
ඒක තිස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා එතන කියන්නේ අර දැන් සමුදය වෙනවා, සමුදය දකින්නවා. ඒගාට කියන්නේ ඇත්තටම මේ සමුදය කියන එක, ඒක මේ අපිට අපිව රවට්ටන දෙයක්. ඒ කියන්නේ නොදන්නකම හින්දා ඇත්ත නිරෝධයයි. එතකොට ඒ සමුදය විදිහට අපි සමුදය, අපිට සමුදය වුණාට ඇත්ත தත්ත්වේ නිරෝධයයි. කියන්නේ සමුදය නෙමෙයි අරි தත්ත්වේ නිරෝධයයි කියන එකද සේතන කියන්නේ. තිතස්ස අඤ්ඤ தත්තම් පඤ්ඤායිති කියන.
ඔ ඒ කියන්නේ අපිට සමුදයක් එක්ක නැත්නම් මේ පකරී එකයි ඔය කතාව කරන්න තියෙන්නේ. එතකොට ඒකේ අඤ්ඤතා භාවය වචන දෙකක් එකට යෙදෙන ඉත්ත දාව අඤ්ඤතා භාව කියන එක නියම් කිසි ස්වභාවයක් ලැබීම එකමයි අඤ්ඤතා භාවය. ලැබීම එක නැත්නම් එහෙම කතාවක්
නැහැ,
යෙදෙන්නේ නැහැ.
නැහැ.
අර ඔබතුමා කිව්වා වගේ يعني සම්පදයම නිරෝධ ධර්මතාව. සමුදය කියන්නේ සකස් වෙන බව. සකස් වුණ දේ නෙවෙයි, සකස් වෙන සකස් වීම සමුදය. ඒ සමුදය කියන එකත් නිරෝධ ධර්මයක් වෙනකොට දැන් අපි සකස් වුණ දේ අතාවකට ඵලය කටට යමු වෙන විදිහක් නැහැ. ඵලය ඉක්මවා යනවානේ. දැන් රූපය ගත්තොත් මෙසේ රූපය කියනකොට ඉති රූපං, රූපයක් කියලා ගන්න ගතිය නෙමෙයි. එතකොට මෙසේ රූපය යමක් කියන පැත්ත ඉක්මවා යනවනේ. මේ මෙසේ
හැදෙන
හැටි යන සකස් වෙන බව අපි ආනමද ස්වාමීන් වහන්සේ අර මැෂින් එකක් මේ මොනවා හරි හදන කෝප්ප මැෂින් එක උපමාවට ගන්න.
එහෙමයි.
ඒකට දාන අමුද්‍රව්‍ය හෝ ඇදිලා එන ඵලය හරි අර මැෂින් එක ඇතුලේ දකින්න බෑනේ.
බෑ.
අකස් වීම තුල.
එහෙමයි.
ඒ අකස් වීම කියන්නේ සමුදය කියන කෘත්‍ය සමුදය කියන එකට එදී අර ඵලය කියන තැනට යන්නේ නැහැ. මේ ඵලය දෙයක් කියන එකට සිද්ධ වෙන මොනවා හරි නෙමෙයි මේ කියන්නේ. මෙසේ කියලා දකිනකොට ඒ සමුදය දකිනකොට අර ඵලයේ තිබුණ කතාවල් යෙදෙන්නේ නැහැ. ඒවා ඉක්මවා යනවා. හරි. ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය නැත්නම් මේ සකස් වෙන ගතිය. ඒ හැඟීම ගත්තොත් අපිට මොනවම හරි ලැබෙනවා නම් අන්නේ ඒ වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. මෙසේ කියලා දකිනකොට අර කියන්නේ දැන් වතුරේ බල්ලාගේ උපමාවේ වුණත් මේක අර බල්ලා කියන යම ගැන කතා කරනවට වඩා මෙසේ ඉතින් මෙහෙමයි. මෙසේ කියනකොට යමක් කියන වතුරේ බල්ලා ගැන කතාවක් නෙවෙයිනේ. සංස්සීම ගැන කතාවනේ. අන බලන්න ඒ සමුදය කියන කේදී දැන් ඵලයක් යමක් කියන පැත්ත නෙවෙයි. සකස් වීම කියන්නේ. සකස් වීම කියන සංස්කරණ සංකත කියන එක නෙවෙයි සංස්කරණ. ඒ අනේ සමුදය සමුදය වය කියනකොට බලන්න ඒ දැන් අපතන ඇයි සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී ඊළඟට සමුදය වය ධම්මානුපස්සී
එහෙම
ඔය ඔය ටික ඒ කියන්නේ ඒ ටික වෙනකොට දැන් ආයේ තිතියක් ගැන බලන්න කතා කරන්න අවශ්‍යද
නෑ තිතියක් එතන අදාළම නෑනේ කියන්නේ දැන් වැරද්දකින් සිද්ධ වෙන දේ කුයි සිද්නේ විය නොහැක්ක කුයි ඒ කියන්නේ සත්‍ය ඵලය සත්‍ය සිද්ධියක් නෑ සත්‍ය මේක නිරුක්තේ තමයි සත්‍ය
නෑ ඒ සිද්ධියම ඇත්ත දකින්නවා කියන්නේ යථාභූත ස්වභාවය දකින්නවා කියන්නේ ඒ සිද්ධියක් ඇහෙන්නට යන්නේ නැති මේ ඇයි මේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී පච්චරණ මාර්ග කෘත්‍යය
තියෙනවා
හතර සතිපට්ඨානේ හතර එතන කියන්නේ නෑනේ මේ තිතිය කඤ්ඤතාවයක් තිතස් අඤ්ඤතා සං ඒ කෘත්‍යයක් එන්නේ නෑනේ
පැවැත් කියලා එකක් එනවනේ තිතියක් ආවපු ගමන් අර මොහොතක් හරි පැවැත්මක් පේනවා වගේ නේද?
ඔව්.
තිතිය ආවොත් ලෝකේ දැමේ.
ඔව්. ලෝකයාට කරන කතාවකදී තමයි අර විදිහට මේ කියන්නේ. මාර්ග කෘත්‍යයේද කෘත්‍ය කියන එකේදී ඒ කතාවට එන්නේ නැහැ.
එහෙම.
යෙදෙන්නේ නැහැ.
එහෙම.
එතන ඥානෙකට තමයි තේරෙන්නේ අර යමක් වුණොත් කියන්නේ අවිද්‍යාව යෙදුනොත් නේ යමක් වෙන්නේ.
එහෙම.
අදන්න කම මතනේ.
එහෙම.
එතකොට නිකන් ඒක ලෝකයට විග්‍රහයක් කරනවා නම් කරන්න වෙන්නේ ඔය විදිහට වචනවල විපාක්
වචන.
මාර්ග කෘත්‍ය කියනකොට මේ එහෙම කතාවක් නෙමෙයි. අපි අර කියන දෙක වෙනස් වීමක් කියලා මුලින් වැටහුණාට ඊට වඩා වෙනස් අදහසක් ඔය. දෙයක් කිව්වොත් තමයි දෙයක් කියන අදහසේදී තමයි අර උත්පාද ටිපි බංග කියලා අර අපි ලෝකයා දකින විදිහනේ ඒක.
මාර් කෙනෙක් උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා වගේ.
ඒ වගේ ඔක ඉතින් අර චිත්තක්ෂණ තුනකටත් කඩලා කතා කරමු. උත්පාද ප්‍රතික්ෂණය මේ නැති වෙන එක භංග ක්ෂණය නැත්නම් වැය වෙන ක්ෂණය කියලා ක්ෂණ තුනකට දාලා කතා කරනවා කුඩා චිත්තක්ෂණ කියලා. දැන් මේ හිත කියන එක චිත්තක්ෂණ තුනකට කඩනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම කියලා. ඒවා චිත්තක්ෂණ කියලා එහෙම හිතනවා.
ඒක පුංචිම පුංචි කාල පරිච්ඡේදයක් වගේ කියලා මට ඉතින්
ඒක තමයි. එහෙම බෙදන්න ගියොත් අර ලෝකයාට ලෝකෙට කතාවක්. ඒක ඉතර වෙන පැත්ත නෙවෙයි. يعني හිත කියන එකත් යමක් කරගත්තු කෙනාට කියන කතාවක්. ඒ යමක් එක්කමයි කාලය පැනමි. වරණිත්‍ය සංඥාවට යනවා.
යනවා. අර 11 ආකාරයේ
11 ආකාරයේම කතා කරන්න පුළුවන් නෑ. 11 ආකාරයක පැවැත්මක් දුන්නා වගේ. ඒක දැන් අපි තර වෙන දර්ශනයේදී ඒ 11ම ඉක්මවා යන දර්ශනයක් නේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. තර වෙන දර්ශනයක්
නේ.
එකත් එක්ක විමසන්න බලන්න. අපේ අර ලෝකෙට අයිති දේවල් අපිට හම්බ වෙන විදිහට ගලපන්න ගියොත් තමයි අර තියෙන දේක පැවැත්ම ඒක හට ගැනීම පවතින බව නැතිවීම කියලා එහෙම.
තෙරුවන් සරණයි. මේ හැම දෙනාටම මේ පොඩි අදහසක් එකතු කරන්න හිතුණා. මේ දවස්වල අහපු දේශනා ටිකකුත් එක්ක මේ ඔය කතා කරන කාරණාව ගැන අර මේ රංගදී ස්වාමීන් වහන්සේ කරපු අර පච්චේ සූත්‍රයේදී ටිකක් ඔය ගැන දැන් ඔතන ඔය තිතියන්නේ සත්‍ය නෙමෙයි ඒතර විස්තර කරේ අර මේ විපරිණාම ධර්මා කියන කාරණාව. නමුත් ඒක දැන් කලින් සූත්‍රවල අර ස්වාමීන් වහන්සේ කරලා තියෙන ත්‍රිලක්ෂණය කියලා දේශනාවේ අනාත්මය ගැන එකේදී ඔය සම්බේ ධම්මා නත්තා කියන කාරණාව ගැන ඒකේ මේ පැහැදිලි කිරීමක් කරනවා. ඒ ඔක්කොම ටිකත් එක්ක නිකන් මේක මේ මගේ මට අදහස කියන්නේ මේ එතන අර දැන් ඔය මේ සංකත කෝණේ කියලා ඔය මේ උත්පාදයක් පැනවෙනවා වයක් පැනවෙනවා තිතස්ස අන්‍ය තත්ත්වයක් පැනවෙනවා කියලා කියන එක සේකයාගේ කෝණේ කියලානේ මේ සේකයාගේ නුවණ කියන එක මේ කතා කරන්නේ. මේ එතකොට එතන ඔය තිතස්ස අන්‍ය තත්ත්ව කියලා පෙන්වන්නේ මේ පැවැත්මේ අන්‍ය ස්වභාවයක් කියන එකනේ. එතකොට දැන් ඔතන විස්තර කරනකොට කිව්වේ දැන් සේකයා ඒ දැන් අර ඔතන වෙන් කරලා ගන්න ඕනේ දැක්ම භාවිතා වීමයි කෙනෙක්ගේ ජීවත් වීමයි කියන එක කාරණා දෙකදී. එතකොට අර දැන් අර එහෙම කලින් කතා කරේ දැක්ම භාවිතා වීමේදී සමුදය කියන එක විතරයි අර යමක් කියලා එකක් මතුවෙන්න ඉඩක් නැහෙනි. එතකොට දැන් නමුත් අර ජීවිත පැවැත්මේදී හේගේකට දැන් ලෝකයක් එක්ක ඉන්නවනේ අසකන්නාසය ඒ ටික භාවිතා වෙනකොට එතන අර සමින්නාසේ උදාහරණයක් අරන් පෙන්නවා සද්දයක් ඇහෙනකොට එයාගේ නුවණ මතුවෙන හැටි එතෙන්ට ඒ දේශනාවදී නම් පෙන්නුවේ එතන අර මේ විපරිණාම කියන එක ඒ කියන්නේ ඒ ශබ්දයක් එයාටත් ඇහෙනවා. නමුත් ඒ ඇහෙන එකත් එක්කම ඒ දැන් අපි සාමාන්‍ය ශබ්දය කියලා ගන්න ස්වභාවය යනකොට යමක් කියන එකකුත් එක්කමනේ ගැනෙන්නේ. දැන් ඒක එහෙමමයි කියලානේ. නමුත් අර ඒකගේ නුවණත් එක්ක ඒ සත්‍ය එහෙම නෙමෙයි අන්‍ය කියලා. මොකද එයාගේ අර නුවණ තියෙනවනේ. එතකොට ඒ වෙන එකක් නෙමෙයි ඒකම අන්‍ය ස්වභාවයක් කියන එකක්. නැත්තම් විපරිණාම කියලා කියන්නේ ඒකම ලෝකයාට කියන්න යනකොට කියන්න වෙන්නේ විපරිණාම කියලා. නමුත් දැන් අර කෙනාගේ නුවණනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සංකත ඔය සේක නුවණ කියන එක. එතකොට තිතියේ අන්‍ය තත්ත්වයක් කියලා ඒ පෙන්නනවා ඒ කෙනාගේ ස්වභාවය ඇතුළත. ඒක ලෝකයට වෙනම කියන්න ගිහාම කාරණාවක් අරගෙන කියන්න වෙන හින්දා දැන් ඔය චක්කුම් අනිත්‍යං ඔය විපරිණාම ධම්මං කියලා එහෙම කියන මේ පරියායවල් තියෙන්නේ. එතකොට ඒක ලෝකයට කියන්න යනකොට යමක් අරගෙන කතා කරන්න වෙනවා. අතන පෙන්නන්නේ අර සේකයා තුල තියෙන නුවණ කියනකොට අන්න ඒ දෙක තමයි එතන වෙනස කියලා තමයි මේ ඔය දේශනා අහලා මම වටහාගෙන තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ කාරණාවක් වෙන්න ඇති. මේ අනිත් එක තමයි අර සබ්බේ ධම්මා අනත්තා කියනකොට අර දැන් ඔය සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛානි. එතකොට ඒ සකස් වීම කියන එකත් එක්කනේ එතන සංඛාරා කතා කරන්නේ. එතකොට ඒ දෙක කතා කරාට දැන් ඔය අනිත්‍ය වඩන අනිත්‍යයේ භාවිතා වෙනකොට අනත්ත්‍ය පිහිටනවා කියනවනේ. ඒ කියන්නේ අනත්ත්‍ය පිහිටීමක් වෙනකොට වෙන්නේ අර ශුන්්‍යතාවේ කියන එක තමයි. අර ඒ කියන්නේ ලෝකේ ශුන්්‍යතාවය කියලා වඩන එක නෙමෙයි. ඒ අන්න ඒ පැත්තටනේ ඒක යොමු වෙන්නේ. එතකොට අර සංඛාරා කියලා එකක් කතා කරන්න විදිහක් එතන මේ එහෙම කතා කරනවා නම් ඒක වැරද්දක් වෙනවා. ඒ කියන්නේ එහෙම කතා කරන්න බෑ එතන. එතකොට අන්න ඒ සියලුම ස්වභාවයන් නැත්නම් සම්පේ ධම්මා අනත්තා කියලා මේ එතන කියනවා කියලා එකක් මේ වගේ තමයි. එහෙම මම තේරුම් ගන්න තියෙන්නේ අර එතන ත්‍රිලක්ෂණේ කියන දේශනා ටිකේ මම හිතන්නේ ඒ ගැන ටිකක් කියනවා. දැන් හුඟ දවසකට කලින් ඇසුවේ මං කිව්වෙන් ගන්න සමහර විට උදව් වෙන්න පුළුවන් ඒ සූත්‍ර අහනවා නම් කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හරි වටිනවා ඔබතුමියයි මතක් කරපු එක. ඒ දේශනා දෙකම ඇත්තටම ත්‍රිලක්ෂණ සාකච්ඡාවේ දේශනාවේ ටික ගොඩාක් පැහැදිලි කරනවා. අනිත් එක කිව්වේ මේ ළඟදී කරපු මේ අවිද්‍යාපච්චේ
සූත්‍රයනේ. එහෙමයි, පච්චේ සූත්‍රය කියලා මේ පොය දවසේ කරලා තිබුණේ.
පච්චේ පච්චුප්පන්න එක නේ.
එහෙමයි.
ඔව්, පච්චේ පච්චුප්පන්න සූත්‍රය. ගාක් ඔය ඒ කරුණු දර ඉස්සරට වඩා සියුම්ම මම හිතන්නේ විස්තර කරනවා. ඒවා අහනවා නම් හොඳයි. මේ අර එක හරි වටිනවා. දැන් ඒ කාට හරි ප්‍රශ්නයක් තියෙනා නම් හිතන්නේ ප්‍රේමකා මහත්මිය හොඳට පැහැදිලි කළා. එතුමියගෙන් තව අහන්න පුළුවන්. එතන අර ඔබතුමිය මතක් කරපු දේ හොඳයි. අර දැන් එතන මේ මන ධම්ම කියන එකට වඩා ඊට වඩා එහාට ගිය අර්ථයක් තියෙනවා. අනදම්ම කියනකොට සංඛාර පැත්තෙන්නේ අපි කතා කරන්නේ. එකම සංඛාර ඒකට අර සබ්බේ සංඛාරා නිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්වට සබ්බේ සංඛාරා නත්තාති කියලා එන්නේ නැහැ. සබ්බේ ධම්මා කියනකොට ධර්මතා පැත්තෙන් නේද ස්වභාව?
එහෙමයි,
පැත්තෙන් නෙවෙයි. එතකොට එතන අර අනදම්ම කියන එකට යනවට වඩා ඊට වඩා පුළුල් අර්ථයක් තියෙන්නේ. එතන ඔබතුමියට තව ටිකක් ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ සබ්බේ ධම්මානස්සාති කියපුවේ
ගොඩක් මනම් කියන්න දන්නේ නැහැ. මේ එතන අර ඔය සංඛාරා කියන නුවණ හම්බ වෙන්නේ අර දැන් මේ අපි ඔය විමසනින් යනකොට ඒ චෝන් සමංසකාරයත් එක්ක එන නුවණටනේ. ඔතන සේකයාගේ නුවණ කියලා තමයි ඔවිට කියන්නේ එතන.
ඔව්, ඒකත් වැදගත්. මේක අර ප්‍රඥාවට අඥායති කියන පැත්තේ නේද?
එහෙමයි. එතකොට එයාටත් එතන ඉක්මවීමක් වෙලාම නැහැනේ. එතකොට නමුත් එයා දකිනවනේ මේක සිද්ධිය වෙන එක. එතකොට එයාට මේ කතාව සංඛාරා කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. තවම යෙදිලා තියෙනවා එතන. ඒකත් එක්ක තවදුරටත් ඉහාම අර ඒකනේ අර කිව්වේ අනිත්‍ය ඒ දුක්ඛ ඒක වඩනකොට අනත්තේ පිහිටනවා කියලා මේ සූත්‍රයක් තියෙනවා. මට මතක නෑ ඒ සූත්‍රේ නම නම්. ඔය අනවත්තිත ඔන්නෝම කිය සූත්‍ර කීපයක් ළඟ තියෙන එකක් තියෙනවා. ඒකේ එහෙම පෙන්නනවා. එතකොට මේ එතන රේ දෙන්න ඕකට අර සමින්නාංශේ නිතර උදාහරණයක් කියන්නේ අර කාමරයකට ගිහින් බලනකොට කෙනෙක් කිසිවෙක් නැහැ කියලා කියන කාරණාව කියනකොට කෙනෙක් කොහොමදත් යෙදිලානේ තියෙන්නේ. එහෙම කියන්නේ මේක මේ කියන්න බැරි කාරණාවක් නේ. අනත්ත කියන එක කියන්නේ ප්‍රත්‍යක්ෂත්වය මේ කියන්න වචන වලින් කියන්න බැරි විදිහක් නේ තියෙන්නේ. අන්න එතකොට ඒක සබ්බේ ධම්මා කියලා ඒක පිටට කොහොම හරි දැන් කෙනෙකුට කමියුනිකේට් කරන්න වෙනවනේ. එතකොට ඒක කියන විදිහක් කියලා වගේ එහෙමත් ගන්න පුළුවන්.
ඔව් කියනවා නම් කියන්න වෙන්නේ ඒ වචන වලින් නේ. එනකට මේක සේක ඥානයට දැක්මක්.
දැක්මක්.
ඔව්. ඒක මට මතකයි මම හිතන්නේ අර සක්කාය දිට්ඨි ප්‍රහාණය පොතෙත් අඳහන් වෙනවා මට කොතනද කියලා හරියට මතක නැහැ මේ. සේකයට. සේකයට දැන් අර පංච උපාදානස්කන්ධයේ උදේවය බලනවා කියලා එකක් තියෙනවනේ.
ඔව්.
ඒක භාවයේ ජීවත් වීම රහත් වෙනකම්.
ඔව්.
ඒ මට්ටමේදී තමයි ඔය මේ හිත සංයතත්තන් හරි ඒ කතාව
යෙදෙන.
ඒ බලන ස්වභාවය නැත්තම් එයාගේ කෘත්‍ය ඉවර වෙලා නැහැ නේ. ඒ මට්ටමේදී කොහොමද ඒක ගැන කතා කරන්නේ? එයාගේ විද්‍යාව දුරු වෙලා නැහැ
නේ.
පංචපාදානස්කන්ධය කියන එක යෙදෙනවා. හැබැයි අර ඒක ඥානයට තව පැත්තකින් එක මඤ්ඤණාවක් කියන දැක්ම යෙදෙනවනේ නේද? මඤ්ඤති මේත. ඒකන්නේ උදේවය දැකීම කියන ඒ සිද්ධියේ මම හිතන්නේ ලෝකයට කියන්න ගියොත් කියන්න වෙන්නේ ඒ තිසස්සඤ්ඤ තත්ත්වං කියලා නේද?
ඔව් ඒක දැන් මේක කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් අපිට පෙන්වලා දෙන්නේ මෙහෙම න්යාගේ නුවණ කියලා තව කෙනෙක් ඇතුලේ සංසිද්ධිය දැන් අපිට මොකදගේ ඉතේ සිදුවෙන ක්‍රියාව පිටට පේන්නේ නැණේ කෙනෙකුට දැන් බුදුරජාණන් වහන්සේ අර ඇතුළ විස්තර කරලා දෙනවා පිටට. අන්න ඒ වගේ කතාවක් තමයි ඔය අංකත නුවණ කියන එක වෙන්නේ. එයාගේ භාවිතාව කියන්නේ
හොඳයි හරි වටිනවා බතු පැහැදිලි කිරීම. කාට හරි තව එක ගැන ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. රේණුකා මහත්මියත් ඉන්න එක වටිනවා අපිට. ඔබට ඒකේ අර කියපු දේශනා අර ත්‍රිලක්ෂණ දේශනාව අප ගොඩාක් විස්තර කරනවා. එකම පොයට තිබුණ සාකච්ඡා මට ඒක හරියට අහන්න බැරි වුණා තමයි.
ඒක විස්තර කරනවා ඔය අර දැන් මගයි ඔය එළියට කීමයි කියන කාරණා දෙක අරගෙන පෙන්නන්නේ. දැන් මගදී මගේදී සමුදේ වය කතා කිරීමයි එළියට කියනකොට අර එතන කතා කරන්නේ දැන් අසාරගෙන චක්කුණිතාර විපරිණාම ධම්මං කියන කාරණාව එතන කියනවා. එතකොට සාමාන්‍ය ලෝකයට යන්නේ විපරිණාම කියනකොට හැමතිස්සෙම කලින් තිබ්බ එකක් වෙනස් වෙලා වෙනම කාලයකට ඈඳිලානේ එතන
තියෙන දේක වෙනස් වීම වගේ
නේ. වෙනස් වීම. නමුත් ඒක නෙමෙයි මේ කියන්නේ. අර ඒ දැන් ඔයන්න යොමු වෙච්චි ගත්ත කාරණාවක් තියෙනවනේ ඇස කියන එක හරි මොකක් හරි ඒ ගත්ත කාරණාවෙම ඒ කාරණාව අපි දැන් ගෝචර වෙනකොට අපිට ලැබිච්ච කාරණාව කියන එක එකක් නේ. අපි දැන් මේක අර කියන ධර්මයට යොමු වෙලා යෝනිසෝ මනසිකාරයත් එක්ක යොමු වෙනකොට අන්න වැටහෙනවා මේක අර අපිට ලැබිච්ච කාරණාව නෙමෙයි කියන එක. එහෙම ස්වභාවයක් නෙමෙයි කියන එක. අන්න එතකොට ඒ කාරණාවෙන්ම තමයි මතු කරන්නේ අන්‍ය වෙනස් විපරිණාම කියලා අන්න එහෙම කියනවා. එතකොට ඔය ඇත්තටම ඔය අන්‍ය තත්ත්වයන් කියන එකයි විපරිණාම කියන එකයි කියන්නේ එකම තැනක් ගැන වෙනම කෝණ දෙකකින්.
බාධ කරන්න එතනත් අර ධර්මතාවය කියන එක එනවනේ. සබ්බේ
අන්න ඒකත් එක්ක එනකොටම නමුත් අර ඒ කියන්න යන කාරණා ඒකයි දැන් අර ධර්මයේ අකාලිකයි කියලා කියන්නේ දැන් කලින් තිබිච්ච එකක් පස්සේ එකක් කියන එකක් නෙමෙයි ඒ කාරණාවෙන්ම තමයි මේ සියල්ල දකින්නේ. දකින්නකොට ඒ අපි ගත්තු කාරණාව කතාවක් කියෙදෙන්නේ නැහැ. ඉතින් අන්න එතකොට ඒකට අර බාහිරට කියනකොට යමක් නැතුව නිකම්ම දැන් අනිත්‍යයි කියලා දර කිව්වට මේ කෙනෙකුට ඒකෙන් මොකක්වත් ගන්න බෑනේ කාරණාවක්. ඒ නිසා යමක් ඒකට එක කතා කරනවා. ඒ කරුණෙම තියෙන සැබෑ අර්ථය ගත්තත් ඒ අනිත්‍යයි කියන්නේත් ඒකයි ඇස කියන්නේත් අනිත්‍යයි. ඒ වචන දෙකේම අර්ථය ඇත්තරම ඔයාගෙන යනකොට තේරෙන්නේ ඒ සමාන අර්ථම තමයි කියන්නේ.
ඇස කිව්වත් ලැබීමක් නෙමෙයිනේ අනිත්‍යමනේ මේ.
ඔව්.
ඔව්. එතන අර ඇස නිට්ටයද අනිත්‍යද කියලා පටන් ගත්තට ඊට පස්සේ යන්නේ යම අනිත්‍ය නම් කියලා නෙමෙයි.
ඔව්.
ඇස ගැන නෙමෙයිනේ ඊට පස්සේ අනිත්‍ය.
ඔව්.
ධර්මතාවය නේද?
ධර්මතාවය.
ඔව් ඔව්. එතන අර අපිට මං හිතන්නේ ගොඩක් වරදින්නේ අපි දැන් සේක පුද්ගලයා දකින හැටි කියලා අපි අර පුද්ගලයෙකුට අහුවෙන එකනේ හොයන්න යන්නේ.
ඔව්.
අර ප්‍රඥාවේ භාවිතය වගේ නේ.
ඔව්.
ඒක ඒක වචනෙට දාන්න ගියොත් ඉතින් අර ලෝකයාට කියන්න ගියොත් ඔය විදිහ හැබැයි අර කෘත්‍ය කියන එකේදී ඔය කතාව යෙදෙන්නේ නැහැ නේ.
යෙදෙන්නේ නැහැ. ඒකනේ දැන් අර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ඉතින් මේ කියන්න බැරි දෙයක් කිවිම කියන අර්ථයෙන් උතුම්. ඉතින් අර ඒ ඔක්කොම මතුවෙනවා ඇත්තටම ඒ සූත්‍රවල පෙන්වලා තියෙන්නේ මේ ඇත්තටම එකම කාරණාවක් ගැන නිවීමකට යන මගක් ඉස්මතු වෙන විදිහට එක එක ඇංගල් වලින් තමයි කියලා තියෙන්නේ. අපිට අර ඒක තෝරලා වේරලා මේ කියලා තියෙන්නේ මොන විදිහක්ද කියන එක ගන්න බැරුව අපි එකම විදිහකට අපිට ගන්න ගියාම ඒ අර්ථයට යන් මේ කිට්ටු වෙන්න බැරි වෙනවා. අර අපේ දුර්වලතාවය වෙන්නේ යන් මේකයි. ඉතින් භාෂාවයි අර ඒතන නුවණකුත් එන්න ඕනේ. ඉතින් අර ඒ කියලා තියෙන්නේ කුමන කාරණාවක්ද කියන අර කෝ එක වගේ එක හැමතිස්සෙම සිහිය තියාගත්තා නම් ඒ කියන්නේ සක්කාය නිරෝධ කියන ඒ කෝ එක ඇත්තට එහෙම අපි ගන්න විදිය එහෙමට යවෙනවද කියන එක නිතර යම්කිසි අපිට තේරෙන මට්ටමකින් හරි අපි බලනවා නම් මරේ දෙනවා අර වැරදි පැතිවලට ගිහින් ඉර වෙන ගතිය ගිහෙම ගියත් ආය ආපහු වැටෙන්න ඒක හේතු වෙනවා
කියලා. අර බුදු කෙනෙක් නතු කරන්නේ ඊතර වෙන ධර්මයක්මයි. අපිට හැබැයි ඔය කරුණ දෙක ගොඩක් වෙලාවට පටලව ගන්නවා. එතර වෙන කෘත්‍ය කියන එකයි මේ ලෝකයාට කතා කරන විදිහ එන්දි තමයි ගොඩක් ගැටලු මතුවෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අර දේශනාව බොහොම ටිකක් තියුම් ධර්මතාවයක් උනාට පෙන්නන්නේ. ඉතින් ඒක බොහොම ඉවසීමෙන් කීප සැරයක් අහුවොත් වටිනවා කියලා. එරුවන් සරණයි.
එරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මගේ මේ මම මේ අලුතෙන්ම සම්බන්ධ වෙන්නේ මේ මට දැන් වැටහෙන විදිහට දැන් අපි තාම ඉන්නේ මේ මේ ලෞකික සම්මාදිට්ඨිය පෙරදරි කරගෙන. ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ වෙලා නැහැ. නමුත් සත්‍ය සෙවීමට වෙලා. එතකොට දැන් ඔය උතන සූත්‍ර අරගෙන අපි ඒවැ වචන හොයනවා කියන්නේ ඇත්තටම එතකොට හැම වෙලේම මට හිතෙන විදිහට දැන් අපේ කෝණයකට ගැලපිලා කොහේ හරි ඒ දැන් මම හිතනවා නම් මේ ඔය අන්‍යතාවයේ හරි අනිත්‍යතාවයේ හරි මේ අපිට වැටහෙන එකක් මිසක අර සැබෑ අර්ථයෙන් වැටහෙන්නේ නැහැනේ. ඒ බව අවබෝධ කරගෙන තවදුරටත් ඒ කියන්නේ වචන නැතුව මේ මේක කොහොමද වෙන්නේ කියන එක විතරක් හොයන එක නේද වැදගත් වෙන්නේ කියලා මට හිතෙනවා.
ඔව් ඒ කතාව හරි. දැන් වැඩේ තියෙන්නේ අපි අර දැන් මේ කතා කරන්නේ ඇත්තටම ඥානයකට දර්ශනය වෙන හැටි. ඥානයකට දර්ශනය වීම අපිට කොච්චර වචන වලින් කියන්න ගියත් කියාගන්න බැහැ. ඒකට ඒ ඥාන දර්ශනය නැත්නම් ඒක තේරෙන්නේම නැහැ. අර මොකක් හරි ඥානය ඇති වෙනකන් ඉන්නේ හිතාගත්තු මඤ්ඤණාවකම තමයි. ඒක කියලා ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් දහම් කරුණු දැන් බුදු කෙනෙක් දේශනා කරන්නේ ඇත්තටම රහතන් වහන්සේලාට නෙමෙයිනේ ලෝකයාටනේ. කොට එක පුතක් ජනායට දේශනා කරනවා ශ්‍රේක ඥානය කියන එක ඒ පුද්ගලයන්ට දේශනා කරනවා. කොට මේ ඒකයි බුදු කෙනෙක්ගේ තියෙන අසාමාන්‍ය හැකියාව කියලා තේරුම්ගමන්නේ මතක් කළා. මේක වෙන කෙනෙකුට මේක වචනවලට දාන්න බෑ බුදු කෙනෙකුට ඇරෙන්න. ඒවම උදව් කරගෙන ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ නේද බණ අන්න සාකච්ඡා කරන්න කියන ඒවා මංගල කරුණුනේ. මේ නැත්තම් ඉබේම ඉතින් ඒ කියන්නේ ඥානේ පහළ වුණත් හොඳයි. දැන් නිකම්ම ඥානේ පහළ වෙන්නේ නැහැ නේ. ඒකට ආහාර වෙන සත්‍ය වෙන දේවල් වල යෙදෙන්න වෙනවා. ඔබතුමා කිව්වා වගේ ඉතින් හරියටම ඒ අදහස ඉන්න නම් ඥානය පහළ වෙනවා. නම් අපි කෙනෙක්ට එකකන් ඒක යම් කිසි අනුමාන කතාවක් විතරයි. එතෙන්ට එනකම් ඥාන දර්ශනයක් කියන එක කොහොම විස්තර කරන්න ගියත් විස්තර කරගන්න බෑ. ඒ ඥානය එනකම් මේ ඒකේ හේතුවක් තමයි අපිට මේ ආයතන අයට ගැලපෙන ගෝචර වෙන පැත්තෙන්නේ අපි කතා කරන්නේ ගලප ගන්න හද. ඒ දෙක වෙන්නේ නැහැ. මොකද ආයතන ඉක්මවා යෑමක් නේ ඥාන දර්ශනය කියනකොට. එතකොට හැබැයි එහෙම කියලා දැන් ආයත කතා නොකර හිටියොත් දහමක් ඇහෙන්න විදිහකුත් නැති වෙනවා. එතකොට ඒ විමසීමට දැන් විමසන කොට අපි හිතමු සෝතාපට්ටි අංග ටික ගත්තත් කල්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය කියන දෙක වෙන්න ඕනනේ. සද්ධර්මය ඇහෙන්න ඕන. ඒ ඇහෙනකොට මුලින් අර සුතා දතා වචසා පරිචිතා වගේ වෙනකොට දැන් සුත සුත කියන අවස්ථාවේදී අර්ථය වැටුණා කියන එක නෙවෙයි. හැබැයි ඇහෙන එක ඒ විදිහටම අහන්න ඕන, ධාරණය කරගන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඊළඟට අර්ථං අර්ථේ විමසන්න තියෙනවනේ, අත්තං උපපරික්කේය වගේ. ඒ ඊට කලින් මේ අර්ථේ වැටහිලා නෙවෙයි, එනන්ට ඒ විමසීම සෙවීමට ඒවා උදව් කරගන්නත් වෙනවනේ. හොඳයි, තෙරුවන් සරණයි. අපි මේ කරන්නේ සාකච්ඡාවක්නේ. සාකච්ඡාව උදව් කරගන්නේ දැන් මතනසේ සාකච්ඡාව සමහර විට ඒ පිට නොපෙනුන පැති වලින් දකින්න උදව් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ කතාවේදී අපි පුළුවන් තරම් මේ දේශනාවලට අනුවම සාකච්ඡා කරන්නයි වැදගත් වෙන්නේ. තෙරුවන් සරණයි. ගැන කාට හරි දහස් තියනා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම්. කරුණක් වුණත් මත කරන්න පුළුවන්. ගැටලු තියනවාද? මේ කතා කරපු කරුණු ටික ගොඩාක් සියුම් කරුණු, ගොඩාක් මං හිතන්නේ හොයන්න විමසන්න ඕන කරුණු. ඒවට අදාළ සූත්‍ර බලන්න, දේශනා අහන්න, තව ඒ විමසීම කරන්න කියන එක තමයි මෙතන සුදුසු වෙන්නේ. මේක මෙහෙමමයි කියලා හරියට මතයක් දාගන්නවට වඩා ගැටලුවක් එනවනම් හොඳයි කියන එකේ තමයි මම ඉන්නේ. මොකද එතකොට තමයි විමසීම අවදි වෙනවා. දැන් දහම ඇහෙනකොට අපිට විමසීම අවදි වෙන්න ඕන. මොකද මේ අපි දන්න එකක් නෙවෙයි, මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ඊතර වෙන දර්ශනය කියනකොට. අපි දන්න වචන වලින්ම ඊතර වෙන දර්ශනයට අප ගෙනියන ස්වභාවයක් මේකේ තියෙනවා. ඒක හොඳට විමසන එකම තමයි වටින්නේ. පෙරවන් සරණයි.
ඔතනට යමක් කොමෙන්ට් එකක් කරනවා නම් එහෙම කියන්න පුළුවන්. සත්ව පුද්ගල භාවයෙන් තොර මහා වනාන්තරයක ගහක් වැටෙනවා, කඩා වැටෙනවා. එතන ශබ්දයක් තිබුණාද කියලා අහනවා. එතකොට ඒක හොඳ කතාවක් ජපනීස් කොහෙද. දැන් ඔතන සංකත කියන එකට දැන් අර මේ නෝන කෙනෙක් කතා කර බොහෝම හොඳයි, ඒ විදිහටමයි තමයි මට අහලා තියෙන්නේ. එතකොට මේ දැන් සංකත කියන්නේ ඉස්සර වෙල බලන්න ඕනනේ. දැන් පොය දවසේ ලංකාවෙන් ස්වාමීන් වහන්සේ නමක් බණක් දුන්නා. එතන කිව්වා සිත් ඇති වෙන වේගයක් ගැන. මම ඒක අහලා තිබුණ නැහැ. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරලා කියනවාද මන් දන්නේ නැහැ කියනවා. එක තප්පරයකට සිත් 16000 කොච්චරද ගණන, කෝටි 6000 ගණන එක තප්පරයකට සිත් ඇති වෙනවා නම් එතකොට ඇති වෙන සිතට නැති වෙන්න පුළුවන්ද? ඉත ඉස්සරල තව සිතක් ඇති වෙලානේ, වෙනස් වෙලාමනේ. එතකොට ඒ සිත නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවානේ. එක මේ අඤ්ඤතා භාවයකට වෙලාමයි භවනේ. ඒ වේගයෙන් අපිට හිතන්න ඕන, ඒ වේගයෙන් ඇති වෙන එකට ඒ අපිට තිතච්ච අඤ්ඤතස මේ වෙලා කියලා වැනි කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඒ තරම් වේගයෙන් ඒක ඇති වෙන නැති වෙන නිසා ඊගවට කියන්න තියෙන්නේ ඇසෙන් සකස් වන දෙයක් අනේ සකස් වන දෙයක් ගැන අපි දන්නේ නැහැ. එතකොට ඒක මනසට ගිහාම ඒක ධර්මයක් වෙනවායි කියන්නේ දැන් මට ඇහෙන්නේ බල්ලෙක් බුණන සද්දයක් නම් ඒ සද්දේ බල්ලෙක් ඇත්තේ නැහැනේ. එතකොට මනසට ගියාම යන්නේ ඒක අන්න බල්ලා බුරනවා. එතනම සකස් වෙලා ඉවරයි. මොකද්ද සකස් උනේ? සංකතය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්නේ. එතකොට පංච උපාදානස්කන්ධයක් සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ පිරිනුවන් පානකම්ම ඇති වෙන දෙයක්. ඒක තමයි ජීවත් වීම කියන්නේ. එතකොට නැත්තම් ඔය මේ සමාධියකටපත් උනේ නැත්තම් විඥානය හටගත්තේ නැත්තම් එතකොට එහෙම තැනක අපිට අර මේ එනෝන කියපු වගේ මේක අපි දැනගන්න ඕන මේක සකස් වීමක් කියලා. ඒ සකස් වීම සකස් වෙන හැටි දකිනවා නම් තමයි අපිට එක ඔය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒගොල්ලන්ගේ නැති ඒ ඕන එක හරියට අපි දන්නවා නම් දැනීම නෙමෙයි ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන් නම් තමයි කෙනෙකුට මේ සංසාරයෙන් ගොඩ එන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මම ඒ විදියට කිව්වොත් එතකොට මේ පංච උපාදානස්කන්ධය මොකද්ද කියන එක තමයි ධම්ම වෙන තැනදී අපිට ඒක දෙයක් වෙන්නේ නැත්නම් එතන පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැනේ. උපාදාන කරගන්න දෙයක්වත් නැහැනේ කියලා මේ මට කමෙන්ට් එකක් කරන්න හිතුණා. තෙරුවන් සරණයි.
කරුණු නම් බොහොම වෙන වෙනම කතා කරන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ කවුරු හරි ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහ ගොඩාක් එක තියාගන්න තම තමන්ගේ අදහස් විනසන්න ඕන දහමට කොච්චර එකඟද කියන පැත්තෙන් වගේ කියනකොට ඉතින් අපිට හරිනේ ඇත්තනේ මෙහෙමයි කියලා වැටහෙන්න පුළුවන්. හැබැයි ඒ වැටහෙන ගතිය එකම තව ටිකක් විමසිලිවන්ත වෙන්න ඕන. මේකද මේ බුදු කෙනෙක් පෙන්වන දහම කියන එකත් එක්ක විමසන එක හොඳයි. ගොඩාක් කතා කරලා ඇති. මුලින්ම පටන් ගත්ත මේ වේගය කියන එක අර වගේ ගණන් හද හදත් කියන ඒවා අමාරු ඉඩට අහන්න ලැබෙනවා. ඉතින් මේ ගොඩක් අය ආසයිනේ එහෙම කියනකොට අර නිකන් විද්‍යාවටත් ගලපලා වගේ මොනවා හරි නිකන් හරියටම දන්නවා වගේ කියනවනේ. එකක් මොනින් බලන්න මේ වේගයක් ඇතිවීමක් නැතිවීමක් කතා කරනකොට එක පැත්තකින් බලන්න ඔක කාලයට අහුවෙලාද එකක් නැති වෙලා තව එකක් හටගෙන ඒක නැති වෙනවා තව එකක් හටගෙන ඒක නැති වෙනවා ඔක නිරුද්ධ වෙලාමයි තව එකක් හටගන්න ඔය වගේ සංකල්ප ගොඩාක් තියෙනවා. ඒ කාලේ ඔය ෆිලොසොෆර්ස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ අර ගඟක් ගලා යෑම කරවම ඔය වගේ අර එකම ගඟකට දෙපාරක් බහින් වහලා ඇතිනේ වනතර. මේ වගේ එක හිතන්න පුළුවන් අය ගියපු දුරවල් තියෙනවා. ඉතින් මේ ඔය කියන කතාව බලන්න ලෝකෙට අයිතිද ලෝකෙට අහුවෙලාද එතර වෙන දහමත්ද කියන පැත්තෙන් බලන්න. අර අපි පටන් ගන්නකොටත් කිව්වනේ 11 ආකාරයේ ඒවට අහුවෙන එකක්ද ඒවා ඉක්මවාන දැක්මක්ද? ඒකට මුලින්ම හිතන්නකෝ හි ගාන පෙරේකට හි කෝටියක් හරි අසංඛයක් හරි යක්තරි ඇති වෙලා නැති වෙන කතාව කියනකොටම ලෝකෙට අයිතිද නැද්ද කියලා හිතන්න ඉතර වෙන දහමක්ද කියලා. මේක ගැන තව විස්තරයක් ඉතින් අර විද්‍යාඥයෝ හොයා ගන්නවා වගේ මම හොයාගත්තා කියලා කියන පැත්තට නම් හොඳයි. ඔබතුමියට නෙමෙයි කියන්නේ. ඒ කවුරු හරි මේවා මේ කියනවා නම් මේවා බුදුහාමුදුරෝ කිව්වා කියලා ඇත්තටම පිටකේ නම් ඔහම සඳහනක් නැහැ. තිබුණා තියෙන්නේ පසුකාලීන ග්‍රන්ථවල. මෙච්චර හිත් ගානක් ඇතිනවා මෙහෙමයි මෙහෙමයි කතා මූලික බුද්ධ දේශනාවල නැහැ. තියෙනවා නම් මේ මටත් දෙන්නන්න මෙන්න මෙතන තියෙනවා කියලා. මේ සීවර විස්තර කරන්න ගිහින් එක එක්කෙනාගේ මත ත්‍රිංගතු වේවා. අපි අපිට ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ දැන් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මේ සක්කාය සක්කාය නිරෝධය නැත්නම් මේ ලෝකය ලෝකෙන් ඈතර වීම. ඈතර වීමට කොච්චර ගැලපෙනවද මේනේ? එහෙම මෙහෙම කියන්නේ ලෝකේ දෙයක් අරගෙන වෙන්නේ මෙහෙමයි කියලා විස්තර කිරීම එක කතාවක් තමයි ඇත්තටම මේ අපේ විද්‍යාඥයෝ එහෙම කරන්නේ. ඒගොල්ලෝ මේ 아무ත් දෙයක් හොයාගත්තා වගේ ඉතින් අර ලෝකෙ විද්‍ය විස්තර කරනවා. විස්තර කරන්නේම ආයේ ලෝකෙට අහු වෙලාමයි ඉතින්. ඊතර වීමකට වඩා තව දෙයක් දැනගත්තා. අනිත් පැත්තට අහන්න ඕන ඕක දැනගත්තේ කවුද? ආටද ඕක ලැබුණේ? ඒ පැත්තෙන් ගත්තාම ඔය කියපු කරුණු මම හිතන්නේ මුල ඉඳන් අගටම වෙන වෙනම අරන් කතා කරන්න වෙනවා. ඒ පටන් ගැනීමේ ඉඳන් අගටම මේ මට නම් මේ බුදු කෙනෙක් මතු කරන ඊතර වෙන දහම පැත්ත කියන පැත්තට නම් නෙමෙයි. ලෝකෙට අයිති මේ ස්තරයක තමයි හොඳයි කියන එක තමයි මේ මට වැටහුනේ. කතාව ටිකක් ඉවසීමෙන් මේ දහම අහන්න විමසන්න කියන එක තමයි මම ආයි මතක් කරන්නේ. පෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ මට මේ තාම මම ටික ගොඩක් ආදුනිකයි. මට මේ මේ දැන් දහමට අර දේවතාමුදුන්ගේ ගොඩක් YouTube එකේම අහලා දැන් මට වැටහුණ දෙයක් තමයි දැන් මම බලන්න උත්සාහ කරන විදියක් මට ඒක පොඩ්ඩක් පහදලා දෙන්න මම වැරදුනා. දැන් හැම වෙලේම දැන් ගොඩක් අලු උදාහරණයක් ගත්තොත් අපි තුමු දැන් රවි මහත්තයාට කවුරු හරි දැන් බැන්නොත් කොහෙන් හරි එන්නේ. එතකොට ඒක පිළිබඳ මට කිසි අදහසකුත් නැහැ, වැදගත් සම්කුත් නැහැ, මොකුත් නැහැ. නමුත් දැන් මට දැන් කවුරු හරි මෙතන ඇහිලා බැන්නොත් මම ඉස්මතු වීම තුල නේද මේ ඔක්කොම ඒ කියන්නේ දැන් හැම දෙයක්ම කොහේ බැලුවත් මේ මම ඉස්මතු වීම තුල නේද මේ හැම දෙයක්ම මේ මතු වෙලා තියෙන්නේ. අන්න ඒක ගැන ඒ අර මේ ඔය ඉස්සෙල්ලම අර මට හිතෙන්නේ මේ කවුද හාමුදුරුවෝ කිව්වේ අර තල් ගෙඩිය බෙලි අත්තට වැටුනහම අපි අර බල්ලෝ පූසෝ බලල්ලු මේ වගේ දුවන් නැතුව අර සිංහයා වගේ හැරිලා බලන පැත්තට පුළුවන් තරම් යොමු වෙන්න උත්සාහ කළොත් ඔය මේ අර වචනවල හිරවීම පොඩ්ඩක් වළක්වගෙන මේ කොහොමද එහෙනම් මම ඉස්මතු වෙන්නේ මොකක් නිසාද? දැන් මට සාමාන්‍ය විදිහට තේරලා තියෙන්නේ දැන් මං ඉස්සරහා ෆෝන් එකක් තියනවා කියලා මට වැටහෙනවා නම් මට හැම වෙලේම මම දැන් මේ අහන් ඉන්න කට්ටියට දැන් මම කිව්වොත් මම දැන් ෆෝන් එකක් ඉස්සරහා ඉන්නවා මම පුටුවක වාඩි වෙලා ඉන්නවා මට හැම වෙලේම රෙෆරන්ස් පොයින්ට් එකක් ඕනි. ඒ රෙෆරන්ස් පොයින්ට් එක නැති වෙනකොටම ඒ කියන්නේ මම කියලා ගන්න දෙයක් තියෙනවද? අන්න ඒ විදිහට මේ ඒ කියන්නේ එහෙම නැති ඒ කියන්නේ ඒ රෙෆරන්ස් පොයින්ට් එකම නේද මම කියන්නේ. ඒ කියන්නේ එහෙම රෙෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා කියන එක නෙවෙයි. නමුත් ඒ තුලින් නේද මේක ඉස්මතු වෙන්නේ කියන කාරණය ගැන පොඩ්ඩක් මේ කාට හරි පහදන්න පුළුවන් නම් තවදුරටත් මම හිතන්නේ ගොඩක් පිං දරුවා.
ඔව් මම හිතන්නේ මේ ඔබතුමා කියන්න උත්සාහ කරන මේ අර ඔය දවසේ රේතන්ගේ සාකච්ඡාව මතු කරන්න උත්සාහ කළා මේ සාන්දිටික කියන කතාව සංදිප්තික
කියන්නේ ධර්මයක් දේශනා කරද්දී හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේ අර අහන කෙනාට ඒක දැනෙන විදිහට තමයි මේ ඒක ධර්මයේ තියෙන ගුණය. අපි අර වචන ගොඩක් කියනවට වඩා දැන් මේක අපේ ප්‍රශ්නයක් වෙන්න ඕන. අපිට ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අනුන්ට තියෙන ප්‍රශ්නවලට ඒකට උත්තර හොයනවා. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. අපර ඔබතුමා මේ දැන් මට කවුරු හරි බැන්නහම මට තරහ යන එක ඕගොල්ලන්ට අදාළ නැහැ. තරහ යනවා නම් ඒකත් එක්ක මම මගේ විමසීමක් වෙන්න ඕනේ. ඒත් තව කෙනෙක් ඉතින් අපි අරයට තරහ ගියේ කොහොමද මේ කියලා මෙහෙ ඉඳන් ඒකයි මේකයි දාගෙන අපි අර ගලපන්න හදේ. දැන් අපි ගොඩාක් මේ දහම අනිත් පැයට දේශනා කරපු ඒවානේ අපි අහන්නේ. ඊට ඒක අර අපේ කරුණක් විදිහට නෙමෙයි. එයාට නෙමෙයි. අපි ප්‍රශ්නෙත් හදාගෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න යනවා. ඒගතියෙන් ඇහුවට මේ අර දහමට අනුගත වීම කියන එක වෙන්නේ නැහැ. දැන් ඒ කාලේ දැන් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහන අය මන්ට තියෙන අවංක ප්‍රශ්නයක් එක්ක තමයි මේ දේශනාව නැත්නම් ඒ සාකච්ඡා යන්නේ. ඒකට ඇයි මෙයා ඊළඟ ප්‍රශ්නේ අහන්නේ? දැන් අපිට ඒ ප්‍රශ්නේ එනවද මේක? නැහැ, අපේ මානසිකත්වෙට නෙවෙයි. එහෙම නැත්නම් අපිට ඒ මට්ටමට අනුගත වෙලා ඒකත් එක්ක අර කියන එකට අනුගත වෙන්නේ හැකියාවෙන්නේ නැහැ පිටින්. ආගෙන ඒකේ අර හැමෝම අහලා තියෙන ඔය පිසා ගෞතමිය නැත්නම් කටාචාරාවට එන දීපු ඒ උපදෙස් වගේ බලනකොට අර ආගෞතමිය එනකොට මල මිය ගිය දරුවාගේ අලමිනියත් වඩාගෙන නෙන්නේ අපේ තියාගෙන. ඉතින් මේකොට අත දරුවා සනීප කරලා දෙන්න පුළුවන් දහනකොට මේ පුළුවන් කියලා උත්තරේ දෙන්නේ. බලන්න අර එතන අර එයාගේ ප්‍රශ්නෙටයි ඒකත් එක්කයි යන්නේ. ලුවන් කීප ගමන් දැන් එතකොට ඊළඟට තේරෙන භාෂාවෙන් ගත කබ ටිකක් ගේන්න. අබ කියන එකයි එතට සුලබව තියෙන දෙයක්. අර හොයාගන්න බැරි අපි අහලා තියෙන කලුනික හරි මොකක් හරි එහෙම හොයාගන්න බැරි දෙයක් ගේන්න මේ හන්දට මනට හොයාගෙන එන්න පුළුවන් එක. අපට ඒක අහලා මේ අර එහාට දුවනකොට කියනවා මේ ගෙන්නේ මේ එක නොමල ගේකින් කියන කතාවක් ධාරවනේ. ඒකට දැන් අද ගේන්න යනවා යනකොට එයාගේ මනසට ඇහෙන විදිහටයි මේ ටික කියන්නේ නේ. ඒ මත කරන්නේ අර සාන්දිටික ගුණේ. ඒ කියන්නේ තමන්ට මේක මට කියන දෙයක් මගේ තියෙන ප්‍රශ්නෙකට මේ උත්තරේ. ඒ විදිහට මේ දහම තියෙන. දහමේ ගුණයක්. එතකොට දැන් ගිහින් ඉතලා ඉන්නන්නේ අද. අබ ටික හම්බ වෙනකොට තමයි මේ ආහාර දෙවෙනි එක මතක් වෙලා හරි කොහොම හරි මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවා. එතකොට ඒකේ ගත් වෙලා යනකොට අර තමන්ගේ තියෙන ප්‍රශ්නෙටයි මේ ඒක එකයි යන්නේ. නෑ ඒ වගේ දැන් අහම් කරුණොත් අපිට ප්‍රශ්නයක් තිබුණොත් අපේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕන. ඒකම
උදාහරණ අර දුක ගැන ප්‍රශ්න කරන කවුද ඒ ප්‍රශ්න කරන්නේ නේ දුක
චේලක සමාන කර
අචේලකස්සපනේ ඔව් දුක සමාන කරපු එක ඒකට එහෙනම් දැන් ඒකට උත්තරේ දෙනවට වඩා එහෙම කියන්නේ නැහැ අනුන් කරපු එක. එහෙම කියන්නේ. ළඟට ඔහම හොමඩ ඒ ප්‍රශ්න ටික මතක නැහැ. ඊළඟට අර ඉබේ පහළ වීමක් වගේ. සමනුත් නෙමෙයි අනුනුත් නෙමෙයි දෙගොල්ලම නෙමෙයි ඔහම හොම කියලා මේ. එහෙනම් ඕක ඉබේ පාද. එහෙම කියන්නේ නැහැ. ඊළඟට මොකද්ද මෙයාට එන ප්‍රශ්න? වහන්සේ දුක ගැන දන්නවද? සාධාරණ ප්‍රශ්නයක්. දුකට කියලා දන්නවයි කියන්නේ. දැන් දැන් මේ මට්ටමට ගෙනල්ලා එනවා. දැන් එයාගේ විමසීමක් කියන්නේ. එයා ලෑස්ති දැන් මෙයා ගලපන්න හදපු එක විදිහකටවත් දැන් මෙයා ප්‍රශ්න අහන්නේ එයා දන්න මොකක් හරි එක මේක ගලපන්නනේ දැන් එක විදිහකටවත් මේක හරියන්නේ නැහැ. හැබැයි ඒක එයාට තේරෙන විදිහටයි ඒ කියන්නේ. දැන් මෙයා එකකටවත් මේ හරිද වැරදිද මොකද්ද කියලා ගලපන්නනේ ඉස්සෙල්ලා අහන්නේ. එයා හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ උත්තරේ දුන්නා නම් එකට හරියනවද නැද්ද? නැත්තම් එයා මේ දුක ගැන ගොඩාක් හොයපු කෙනෙක්. දැන් දුකක් කියලා නැද්ද දෙයක් නැද්ද ඔබවහන්ති ඒක දන්නේ නැද්ද නැත්නම් දන්නවා කියනකොට දැන් ඔන්න අහන්න ලෑස්තිනේ එහෙනම් මට දුක ගැන කියා දෙන්න ඔබවහන්ති දැන් දැන් තමන්ගේ ප්‍රශ්නෙට ඒකයි උත්තරය අනේ ඒ වගේ කරුණ ඒ දහමේ ගුණාංග අපි නිකන් අහලා තිබුණාට අපිට ඒක දැනෙන්නේ නැහනේ. ඇයි දැනෙන්නේ නැත්තේ? අපි මේ මට්ටමට ඇවිල්ලා නැති. අපිට ඔය දහම් කරුණක් ඇහෙනකොට ඔන්න ඔය වගේ නැසගෙන යන්න පුළුවන්. ඒක අපේ ප්‍රශ්නයක්ද? අපිට තියෙන ප්‍රශ්නයක්. අපිට ඔය ප්‍රශ්නේ නැහැ. අපි එච්චර විමසලා නැති, හිතලා නැති, හොයලා නැති හින්දා. හින්දා හැබැයි අඩු ගානේ ඒවා ඇහෙනකොටවත් අපි ඇයි ඇයි මෙයා මෙහෙම ඇහුවේ? මොකද්ද මේ මෙයාට තියෙන ප්‍රශ්නේ කියලාවත් ඒ පැත්තෙන්වත් අඩු ගානේ නිකන් ඒ මානසිකත්වයට යන්න පුළුවන් නම් මං හිතන්නේ අර ගහමෙන් මතු කරන්න හදන අර්ථය හැංගීම ගන්න පහසු වෙයි කියලා. ඒ වගේ කරුණු තියෙනවා ඉතින්. මේ තමයි වගේ දෙයක් වෙන්නේ නැති කියලා මම මතු කරන්න හැදුවේ. තෙරුවන් සරණයි. දහමේ හුඟක් කියන්නේ නොපෙනෙන පැති තියෙනවා. එහෙනම් හුඟක් කර දහම් සාකච්ඡායි විමසීමයි තමන් විමසන්න ඕන. දැන් අපි ගොඩක් වෙලාවට ඉන්නේ මේ අපි එකක් මං හිතන ඉරේ තහඳුරු මත්තලා ගොඩක් කර තමන්ගේ හෝම්වර්ක් ටික ගෙදර වැඩ කරන්නේ නැහැ. මේ කොහොම හරි මේ අර සාකච්ඡාවේදී හරි දේශනාවේදී හරි කොහොම හරි අර අහලා තියෙන ඉතින් මේ අහනකොටම අවබෝධ වුණා කියලා. අපිත් ඉතින් එතෙන්ට පණින්න හදනවා මේ අපේ වෙනම උත්සාහයක් නැහැ. අනිත් වෙලාවට අනිත් වැඩ කරලා මේ දහම විමසනකොට විතරයි ඒක. මේ දර්ශනයට එනකොට එහෙම එකක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ වෙන එකක් දහම සෙවීම වෙන එකක් නෙමෙයි. ඒක වෙලා තියෙන්නේ දහම ඇහිලා නැහැ. ඒ ඥාන පහළ නැත්නම් සම්මාදිට්ඨියට ඇවිල්ලා නැති හින්දා මේ දෙකක් එන්නේ. ජීවිතය කියන්නේ දහම දකින්න කෙනාට ඒ දෙකක් නෙමෙයි ජීවත් වීමයි. දහමේ හැසිරීමයි කියන එක දෙකක් නෙමෙයි ඒක එකක් වෙන්නේ. ඒ වගේ අත්කමට එනවා හරියට දහම ඇහෙනවා නම් ඒකට අනුගත වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ ධර්මයකදී ඇහිච්ච කාරණයක් මම යාළුවෙක් එක්ක කතා කරද්දී මේ දැන් අර දුක කියන කාරණේදී මේ මොකද්ද එතනදී විස්තර කරගන්නවා මේ මේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක යාළුවෝ මේ මොකද්ද දුක කියන්නේ දැන් අර සැපේ අඩුවීම නැත්තම් එතකොට හැම වෙලේම දුක පවතිනවා කියන අර්ථයෙන් අර සැපේ අඩුවීම අරගෙන කතා කරනවා. එතන දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ ධර්මය අපුවම් තියෙන පොඩි දෝෂයක් තියෙනවා කියලා. නමුත් අර ලොකු වැටහීමක් නැහැ. එතකොට දැන් අර එහෙම ගත්තාම අපි දෙයක් අපි හිතමු දැන් මම පුටුවේ වාඩි වෙලා ඉන්නවා ටිකක් වෙලා යනකොට මේ අර තිබිච්ච සැප නැහැ දුකයි නේද? එතකොට අර මුලින්ම දුකක් තිබුණා නේද කියලා සිතන සිතුවිල්ලට ගියාම අපි එතකොට පුටුව බාර අරගෙන මම බාර අරගෙන ඔක්කොම අර අශ්වයා ගියාට පස්සේ ස්ථාලයේ වෙහීමක් වගේ දෙයක් වෙනව නේද? මට ඒක පොඩ්ඩක් පුළුවන් නම් පහදලා දෙනවා ගොඩක් දේ.
ඔ එතන විමසන්න තත්පක් කියනවා එකක් තමයි අපි සාමාන්‍යයෙන් දුක කියලා කතා කරන්නේ පුද්ගලයාට සාපේක්ෂ මට ලැබෙන දුක. ඒකෙදි තමයි විදිහට ඉන්නේ. දැන් දුක තියනවා නම් කොහොමත් දුකයි, සැප තියනවා නම් ඒක අඩු වෙන එක දුකයි. ඒකට මටනේ ඔය පැත්තෙන් තමයි අර කැමති දේ නොලැබීම දුකයි, ඉච්ඡ භාවයේ කියන එක නැතිවීම දුකයි කියන වගේ ඒ මතවලට යන්නේ. ඒක දුකක් තමයි. ඉතින් මේ දැන් ගෝචර මට්ටමේ දුක. දහමක් ඇහුන් නැති මේ ඇත්තටම විමුක්තිය හොයපු අන්‍යය කලේ ඔන්නෝය දුක නැති කරන්න උත්සාහ කරපු එක. මේ කාලෙක තමයි මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නේද? අපි ඒ බුදුහාමුදුරුවෝ මොකද්ද මේ අන්නේ තීර්ථකයෝ ඒ කියන්නේ හැමෝම විමුක්තිය හොයපු අය කලේ අපිට වැටහෙන මට්ටමේ මේ දුක නැති කරන්න ප්‍රතිපදාවක් මොනවාද? ඒ මට්ටමෙන් ගිහාම යන්නේ ඇත්තටම අර උපේක්ෂා පැත්තට. ඇත්තටම දුකෙන් එතර වීමට වඩා උපේක්ෂාව. හැබැයි මතක තියාගන්න මේ දහමක් ඇහිලා දැක්කේ නැත්නම් උපේක්ෂාවේ තමයි මේ මෝහය නැත්නම් විද්‍යාව දරුණුවටම තියෙන්නේ. දරුණුවටම කියන්නේ අනිත් ඒවා අඩුයි කියන එක නෙමෙයි, මේකත් අහු නොවන පැත්තට යන. අපි උපේක්ෂා පැත්තට ආවහම මේ අදුක්කම අසුක කියන පැත්ත මේ නිවන වගේ හිතෙනවා. දැන් අපිට තේරෙනවනේ දැන් දුක් වේදනාව නම් දුකයි කියන එක කොහොමද තේරෙනවනේ පුද්ගලයෙකුට? ඊළඟට සැප වේදනාව සැපයි කියන හින්දා තමයි අර ඔබතුමා කිව්වා වගේ ඒකේ අඩුවීම දුකයි කියන කතාව එන්නේ. ඔය දෙකම අයින් වෙනකොට කොතෙන්ට දෙන්නේ? මැදහත් බව. මැදහත් බවේදී දුකක් නැහැනේ එහෙම බැලුවම. බයි. ඔකේ. දහමේ තියනවා මං හිතන්නේ චූල වේදල්ල සූත්‍රයේ ප්‍රශ්න කරන තැන් වල මේ වේදනා ගැන අහනකොට ඒවයි අනුසය ප්‍රශ්න කරනවානේ. දුක්ඛ වේදනාවේ අනුසය රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය විදිහට සඳහන් වෙන්නේ පටිඝානුසය. ඊට අහනවා මේ අදුක්ඛම සුඛ මේ මොකක්ද අනුසය? එතන පෙන්නනවා මේ අවිජ්ජා අනුසය. මතක තියාගන්න මේ අවිද්‍යාව නැත්නම් මේ මෝහය එක්ක දැන් ඇලීම ගැටීම පැත්තනම් මේ දකින්න එක පහසුයි. ඒ කියන්නේ කෙනෙකුට අහසුයි කියන්නේ හරියටම දැක්කන්නේ මේ ලෝකෙට අයිති පැත්තෙන්. හැබැයි මේ අවිද්‍යාව කියන එක මෝහය කියන එක අහුවෙන්නෙම නැහැ. ඒ අහුන් වෙන්නෙම නැති ලෝකයට අහු වෙන්නෙම නැති පැත්ත පෙන්නලා දෙන්න තමයි ඇත්තටම බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතන අර ඒ කියපු පැහැදිලි කිරීම අර අපිට නිකන් සාමාන්‍ය ලෝකයට සරල වුණාට පෙර වෙන දර්ශනයට එන්න නම් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මොන වගේ දෙයක්ද කියන එක ටිකක් විමසන්න වෙනවා. අර මට්ටමින් තව එහාට යන්න මේ කියන්නේ හැම දහම් පරියායකම් පෙන්වන්නේ ඊට වඩා ගැඹුරක්. ඒක තව විදිහට කිව්වොත් මට හම්බ වෙන දුකක් ගැන නෙවෙයි මේ කියන්නේ. මම ඒකත් මේ සූත්‍ර වලින් බලන එක හොඳයි. ඕකට මම හිතන්නේ පච්චුප්පන්න සූත්‍රෙත් තියෙනවා. ඊළඟට ඔය අනිත්‍යනික කය තියෙනවා. මොහලිය පග්ගුණ
අහෝගක සූත්‍රයේ තියෙන එකක් මේ ඒකේ ගොඩක් ඔය වේදනාව ගැන තන ඔය මේ මාත්‍ය ඉදිරිපත් කරපු කාරණාව ගැන හිතනද විමසන්ද එතන කතා ඒකත් හොඳයි. එතන මං හිතන්නේ වේදනාව කියන රහෝගත සූත්‍රය කියන එක.
රහෝගත සූත්‍රය
ඒක තියෙන්නේ කොහෙද කියලා නම් මතක නැහැ. මේ ඒකේ ඔය සැප දුක අදුක්කම කියන ඒ වේදනාවලුත් කතා කරනවා. ඊට පස්සේ දුක කියන වෙනම පරියායක් කතා කරනවා. අරක පෙන්නලා ඉවර වෙලා එතකොට අන්න එතන හිතන්න කියන එහෙමනම් ඒ කතා කරන දුකමද මේ දුක කියලා අර ඊට පස්සේ කතා කරන එක කියලා. එතකොට එතනින් පේනවා ඒ දෙකම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. එකක් නෙමෙයි කියන්නේ එතන අර්ථාන්විතභාවය වෙනස් කියන එක. එතන අර දැන් අර හරි සර්පෙන්නවා දුන්න දැන් මට හම්බෙන දුක කියන එක නෙමෙයි. අර මෙතන දුක කියලා බොහෝ මේ කාරණාල් පෙන්නන මම කියන එකම දුක. අන්න දැන් ඒ මම කියන අර අන්න එහෙම ඒ බලන පැත්ත ඒක මට හම්බෙන දුක කියලා ගත්තහම නේ ඔය සැප දුක අදුක්කම කියලා ඒ විදිහට අපිට එන්නේ මම කියන එක.
අන්න එතනත් මේ අර මුලින් ටිකක් මම ඒක තේරුම් ගන්න නැත්නම් විමසන්න පටන් ගන්න හොඳ තැනක් මේක. මම කියන ස්වභාවයමද දුක නැත්නම් මට ලැබුණ දේ දුකද සැපද කියලා අපි කතා කරන එක නේද? අර
ඒකද
ඔකියක් නැත්නම් සක්කාය කියන ඒ යෙදීමද අපි හොයන්නේ. ඒකත් චූල වේදල්ල සූත්‍රෙම තියෙනවා. සක්කාය කියන කොපමණකින් සක්කාය පැනවෙනවද කියලා අහනවා. නිකෙතකින් සක්කාය කියන එක ඒ පංච උපාදානස්කන්ධේ සක්කාය කියන්නේ. සක්කාය කියන්නේ දැන් අපිට නිකන් හිතෙන්නේ අර මට ලැබෙන දේවල් තමයි. තමයි රූපයක් දැක්කොත් ඒ අර රූපේ තමයි මේ පංච උපාදාන සංදේ වගේ අපිට හිතන. අර කීයත්තේට ගෝචර වුණ එක තමයි අපි පංච උපාදාන සංදේ කියලා ගොඩක් වෙලාවට මේ ගලපන්නේ. හැබැයි මේ අමා භවම කීයත්තේ කියන එකටයි බුදුහාමුදුරුව මේ පංච උපාදාන සංදේ කියන්නේ නේද?
පංච උපාදානක් සම්බන්ද දුක කියලා විග්‍රහ කරන්නේ ඒකමනේ ආරයක්
අන්නට. ඔව් අන්න එතෙන්දී ඒක හොඳට පේනවා. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොට ඒ පංච උපාදානස්කන්ධය දුකයි කිව්වහම අර ඒ අක්ඛාය නැත්නම් සුඛියත්වේ. දැන් උතන ගොඩාක් අපි පුරුදු වෙලා තියෙන්නේ සුඛිය තේට ලැබුණ දේ තමයි ගලපන්නේ යන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ගොඩක් වෙලාවට අරමුණ ගැත්තට යන මට ලැබුණ දේ නැත්නම් මගේ දේ තමාගේ පැත්ත මේ පෙන්වන්නේ තමා බව. මා බවයි පංච උපාදාන. ඒතර මට ලැබෙන දුකක් ගැන නෙමෙයි මාව ගැනමයි නේද? අනේ විමසනායට ඒක පොයින්ට් එකක් මං හිතන්නේ දහම් බලන්න. ඒක හරි වටිනවා. ඒ සූත්‍රත් හොඳයි. ඒ රහෝගත සූත්‍රය ඊළඟට මොකද්ද කිව්වේ මෝලියපග්ගුණ සූත්‍රෙත් ඔය වගේ කියනවා. මේක මොකද්ද, මේක කාගේද කියලා ඒ පටිච්චසමුප්පාද ඒ කියන එක එක ධර්මතා අරගෙන කොටම අහනවා. ඒක පටන් ගන්නෙ දුකෙන්. දුක කියන්නේ මොකද්ද, දුක කාගේද? කොට ඒ එන්ට බුදුහාමුදුරෝ දෙන උත්තර ඒවයි දෙන්නන්නේ. ප්‍රශ්නෙම තියෙන වැරද්දක් ඉස්සෙල්ලා පෙන්නන්නේ. ඔහොම ඔහොම නෙමෙයි ඔක අහන්න ඕන. නතර අපි චිත්තන විදිහේ මේ සූත්‍ර එහෙම බලනකොට අපි බලන විදිහේ වැරද්ද මතු කරලා දෙනවා. ඒවා උදව් වෙනවා මං හිතන්නේ දහම විමසන්නේ. ඒකේ මේ දැන් අභිධර්මයේ පැත්තෙන් බැලුවත් ඉතින් ඒකෙත් තියන අය එතන යමකවද්දී මේ දෙකට බෙදලා දේශනා කරන තැන දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන්නේ එකක්ද දෙකක්ද? ඒක දෙකක්. දුක කියන එකයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එකයි මේ දෙකක්. දුක කියන එක ආර්ය සත්‍යයටත් අහු වෙන හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක නෙවි කියලා එහෙම පැහැදිලි කිරීම ටිකකුත් තියෙන අය පැත්තෙන් බලන්න ඕන අයට. සූත්‍රවලත් ඔය විදිහට වෙන් කරපු එනක් තියෙනවා. මට නම් මතක නැහැ මේ සූත්‍ර. ඒක නිකන් අර පුද්ගලයාට ලැබෙන දුක කියන මට්ටම නෙමෙයි මේ දුක් ආර්ය සත්‍ය කියනකොට වඩා එහාට ගිය ධර්මතාව. එක පැත්තකින් හිතන්න පුළුවන් අර මේ මක්කලා වගේ අර තමා බව මම කියන පැත්ත. ඒකයි පංච උපාදානස්කන්ධය. මේ දුක වෙන මට ලැබුණ දේ එක දුක සංසන්දනය කිරීමක් නෙවෙයි. ඒක මං හිතන්නේ ඔය කරුණු නිරවුල් වෙයි තව ටිකක් ඔය පැති වලින් හොයනකොට. පෙරවන් සරණයි.
ගොඩක් පැහැදිලිමත් වුණා.
හොඳයි පෙරවන් සරණයි. ඒකයි මේ දහම ගොඩාක් ඉවසීමෙන් ඒවා අහන්න කියන්නේ. නැවත නැවත අහන්න තර අපි එන විදිහේ අඩුපාඩු මේ දහම හොයන විදිහේ අඩුපාඩු අපිටම පේනවා. ඒ පේනකොට තමයි ඒවා ඇදෙන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ මොන වගේ දහමක්ද කියලා කරගන්න පුළුවන්. මත අපි අද මේ මං හිතන්නේ හොඳ සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ දහම විමසන අයට තව තවත් විමසන්න කරුණු මතුවෙන්න ඇති. මේ කරුණු එක්ක මේ කියන ඒවා හරි කියලා ගන්න නෙමෙයි මේ. තව තව දහම හොයන්න, අහන්න, විමසන්න, ප්‍රශ්න කරන්න ඒවයි දෙන්න කියන එක. මේ සාකච්ඡාවට ඇවිල්ලාම අවබෝධ වෙනවට වඩා මේ කියන කරුණු එක දැන් සූත්‍රයක් කිව්වොත් ඒ සූත්‍රේ හොයලා බලන්න. කියෝලා බලන්න මොනවාද මේක කියන්නේ? ඇත්තටම එහෙම ඒවා තියනවද ඒකේ? අපි බොරුවක් කිව්වද දන්නේ නැහැ. ඒ ඉංගයි මම හිතන්නේ ත්‍රිපිටකේ බලනවා කියන එක අමාරු වැඩක් නෙමෙයි. තමන්ගේ ෆෝන් එකටම මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ත්‍රිපිටක එක. ඒකට සිංහලයි පාලි ඕන එකකින් කියවන්න පුළුවන්. ඒ වෙලාවෙම වුණත් බලන්න පුළුවන්. මෙච්චර පහසුකම් තියෙද්දිත් ඒක බ බලන්නේ නැහැ කියන්නේ ඉතින් අපිට තියෙන ඕනකම මොකද්ද මේක හොයන්? අපිට වෙලාවක් නැහැ වෙන වැඩ තියෙනවනේ. ඒ කළත් මතකලා වගේ අංගේ ඕනකම ආවේ නැත්නම් ඒ විමසන්න මේ කියන එකකින්ම ගන්න බලාගෙන හිටියොත් නම් මේ හිතන්නේ අපිට තියෙන අවස්ථාව මගහැර ගන්න කරන වැඩක් වෙනවා. ඉතින්ද අඩු ගානේ මේ ඔක්කොම බලන්න බැරි වෙයි. මේ කියපු එක සූත්‍රයක් හරි බලන්න නැත්නම් ඔය මේ සාකච්ඡාත් මේ ගෲප්ස් වල දානවනේ මේ උන්වහන්සේලාගේ මේ ඒවා හරි අහන්න කීපසරයක් අහන්න ඉමීට අහන්න. මොකද අපේ තියෙන මතත් එක්ක අහනකොට අපිට ඒ කියන දේ ඇහෙන්නේ නැහැ. ඒක නැවත නැවත අහන්න ඒකට මේ මතු කරන පොයින්ට්ස් වලිනුත් තේයි මෙන්න මේ වගේ සමහර දේවල් කියලා තියෙනවා අපිට ඇහිලා නැහැ කියලා. ඒවා ගව් වෙයි. ඉතින් අපි මේ සාකච්ඡා මාලාව පවත්වාගෙන යන අපි සුනන්ද මහත්තයාට මුලින්ම ඥානමාදනා කරන්න ඕන ලොකු ධර්ම දාන මේ පුස්තයක් කරන්න එතුමට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේ දහම පෙන්වලා දෙන මතු කරන ඒ කල්යාණ මිත්‍රයාණන් මහත්තයලා විශේෂයෙන් ඒ අතරය අලව යනවම දස්සී ස්වාමීන් වහන්සේ මේ පොතට විරේවත ස්වාමීන් වහන්සේ වගේ මහත්තයලා මේ අපිට තව තවත් මේ ධර්මය මතු කරලා දෙන ගිහි පැවිදි සියලුම දෙනා සිහිපත් කරමු. අපි පුණ්‍යානුමෝදනා කරමු. ඔවුන්ට තව තවත් මේ බුදු කෙනෙක් වෙන්නන ධර්මයේ අර්ථය මතු කරලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න නිරෝගී භාවය ලැබෙන්න ඉර ජීවනය ලැබෙන්න තව තවත් මේව පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඒ වගේම මේවට සම්බන්ධ වෙන දෙවි දෙවියන් වහන්සේලා ඉන්නවා පියමෝම රස කරගත්තු පින් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන දිවිසිරු වැඩි දියුණු කරගන්න තව තවත් මේ ධර්ම සාකච්ඡා කරන තැන් වලට යොමු වෙන්න ඒවට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න කරදර බාධක අඩු කරන්න මේවයි උන්නුත්ේ ප්‍රයෝජනේ ගන්න බුදු කෙනෙක් දේශනා කරන දහම තේරුම් අරගෙන මේ සසර දුකෙන් දෙන්නම උදව්පකාරී කරගන්න ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපි හැම ඕමාපවත් පවුලලායවත් ආරක්ෂා කරන්න අපට යම්සි මෙලොව වශයෙන් දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රයල් ලෙඩ දුකක් සතුරු උපද්‍රය ස්වභාවික උපද්‍රයක් ආදී මේ කිනෝකි කිසියම්ම කරදරයක් නැතිනවනා ඒ සෑමගෙන් අප සොයම ආරක්ෂා කරන්න අපට තව තවත් මේ දහම විමසන්න කතා වෙන තැන් වලට යොමු වෙන්නේ මේ පරිසරයේ ලැබෙන්න අපිට උදව් උපකාර කරන්න කියලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. මේ හැමෝටම ඉක්මන් ධර්ම අවබෝධය සඳහාම කරගත්තුකින් හේතු ආසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාට.
තෙරුවන් සරණයි සෑම දෙනාටම. ඒ වගේම ආචාර්ය රවි කුකුල්ගේ බඳුවා අපිට මේ ධර්ම කරුණු තාම හොඳින් පැහැදිලි කර දෙමින් වගේ මේ ධර්ම කරුණු වලට විමසමින් අපි විශාල පුණ්‍ය කර්මයක් රැස් කරගත්තා. මේ සියලු කුසල් අපි මාචාර්ය රවි කුමාර බඳුමාට අනුමෝදන් කරනවා. ඒ වගේම එතුමාට නිතුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ කුසල් අනුමෝදන් කරමු. ඒ සෑම දිනකටම ඉක්මනින් නිවන් අවබෝධය සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිතුක් නිරෝගී
తిరువన్ సర్ణాయ్.